సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పిన్నుతున్ హెమ దినామ మే వెలావే బలాపురొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటై అద మే దేశనావ సందహా దాయకత్వయగిన కటయుతు కరన్ని దమిత్తిన్న కోన్ మహాత్మా సుదర్శని హరస్కమ మహాత్మ్య సుజీవ కుమార పెరుమ మహాత్మా సహా ప్రియదర్శని కుమార పెరుమ మహాత్మ్య తులు పిన్వత్ పిరిసాయి మే ఉతుం దేశనావట దాయకత్వయగిన కటయుతు కరును లబాన్ని ఇతిన్ మే పిన్నుతున్ సియలు దినాటమ మే ఉతుం కుసలాని సంస ధర్మయన్ జీవితావబోధే పినిస ఉపనిశ్రయ వేవా కెలపి అధిష్టాన కరను పిన్నత్ని సమహార ఉదవ్య ఇన్నో బుదురజానన్ వహన్సేకి దేశనావ పావిచ్చి కరను కోట ఏ దేశనావ పావిచ్చి కరన ఆయతుల జీవితే కలకిరీమే తివెనో హరియట కలకిరినో ఇతింగ్ సమహారాయ ధర్మీయట అవిల్ల ఇగొల్లు ఇక పారటమ మీ పవతిన తత్వయ వినస్కరాండ హదనో తెంగ్ ఉదాహరణ యొక్కదేట అలుతెంగ్ వివాహ వెచ్చ పుంచి దరువు ఇన్న అమ్మల తాతల ఇన్నోవా మీ బనాహల ఇగొల్లంటే హుదట ధర్మీయ ఎత్తులట కావేదిలా ఏగొల్లు నితరమ కియన దయాక్ కోయ అపిట కథా కరల కియన ఏవ తీనోవా ఏగొల్లు కియాన్నే అనే స్వానస మీ మట దెంగ్ కొహమత్ పవిద్దట అండాయి ఉమనావ కేలా ఏగొల్లు ఎతనిం కొహమద హెరెన్ని ధర్మీయ పెత్తట రిజు మార్గయాక్ విదియట కేల ఏగొల్లు సమాట ఏవెన్ వింగ్ సెలసూమ్ కరనో ఎహమ సెలసూమ్ కరన కొట గెదర నొయక్ ప్రశ్న ఎతి వినో ఇతడు ధరమే నిసామ యాలట వెలా తీయని సంసిందీమట అదాల తత్వయక్ నిమీ యాలట వెలా తీయని ఇగులంట సిద్ధ వెలా తీయని వినత్ ప్రశ్న టికట ఆయా అలుతెంగ్ ధరమీయ తులింగ్ మూనదేన్ ఇతడు ఎహిమ విన్ని ఎత్తటమ హరియటమ ధరమీయ తమాన్గే ఎతులట గుడనగిల నెతి నిసాయి నేను ఉదాహరణ విదియట కినోనంగ్ అనిత్య సంజ్ఞా వడన కొట జీవిత ఎపా వెచ్చాయి మట అంబెలా తీను ఎంటే జీవిత ఎపా వేలా అనిత్య సంజ్ఞా వాడనుకోట కెనిక్ కపింగ్ అహన్న పులువాం అనిత్య సంజ్ఞా వాడనుకోట అయి కెనికుట జీవిత ఎపా వెన్ని కేల ఎపా వెన్ని అర అనిత్యయి కేల బలపు సిత అనిత్యయి కేల బలనుకోట అతివెచ్చ ప్రవాహాయ అనిత్యయి కేల బలండ బెరి వెచ్చ నిసా అని ఇతకుట తమై జీవిత ఎపా వెన్ని ఎత్తి ఎతోట మీ విదర్శన పటిపాటి ఏట అదాల ఇతామ వెదగద్యాక్తమ అనిత్యై కిల బలన కొట్ట బలలా ఏ శ్రావకే ఇన్న కొట యాట మహా జీవితే గెన ససర గెన ఇపదిన ఇక గెన విత్తరాక్ నిమి మీ జీవితయ తుల విశాల కలకిరీమ తీవెనవా హెబై ఏ కలకిరీమ ధరమయ వగే పెనునట ఇక ధరమే నిమి ఇక ధరమయ ధరమయ పెన్నన పనివిడయట ఇకతు ఎండనం ఏ పుద్గలయాతుల ఎతివిన స్వభావయాక్ తమై అర అనిత్యయి కేల బలాపు మట్టమతుల సితతుల వెచ్చ ఉద్గత వెచ్చ తత్వయాక్ తీనో అన్నం అన్న ఏ తత్వయద అనిత్యయి కేల బలన్న పురుదునామ కవదావత్ జీవిత ఎపావిన్నే అత్తరం ఎపావిచ్చాయి మట హంబ వెళ్ళ తీయనో అనిత్య సంజ్ఞా వడల వడల యాగి లుకు అవుల్ గుడక్ అర వడండ పటంగత్తిక నిసా ఎతివేళ ఇది పుదుమ కలబలయాక్ తీనో మీ పెవిద్దట అండోని కేల ఇతనో ఒక్కోమ మట మతకే మీ పహుగీ కాళిక మహప్తి కథా కల యా పుదుమ అసహానీకింగ్ యా కియాన్ని మీ దెం మట మీ సతీయ పవిధి వెండోడు ఆయ మట బలానిన్న బే మీ సతీయ పవిధి వెండోడు తోటే పై అనిక లంకావిన్న మనుషుని నంగీత్ కమండి నో లంకమ్మ ఎండ పులువాన్ని దవసే మన టికెట్ ఇక దాని ఇండి කියලා මහා පුදුම අර ධර්මයේ වෙනුවෙන් යාතුල මහා විශාල වෙනස්කමක් ඇති වෙලා හැබැයි ඊට පස්සේ ටික කාලයක් යනකොට බෝ නැ නැ ওই මහත්ය භූමිය සිමින් ඉඳ කිනුකට දැන් ඒව ගැන වගේ වගක්වත් නැහැ අර හේකට හේතුව තමයි අර අනිත්‍යයි කියලා බලපු එක හොඳ දෙයක් ඒක ඒ අනිත්‍යයි කියලා බලනකොට ඇති වෙච්ච තමන් තුල හටගත්ත නාම සංස්කාර ටික අනිත්‍යයි කියලා බලන්නේ නැති වුණොත් අනිත්‍ය සංඥා වඩන කෙනෙකුට ජීවිතය ගැන කලකිරෙන්න පුළුවන් ජීවිතය ගැන දැන් අර පහුගිය කාලේ මේ බෞද්ධ නාමයෙන් ජීවිතේ නැති කරගත්තේ පහුගිය කාලේ කීප දෙනෙක්ම ලංකාවේ රජයේ අවධානයත් යොමු වුණා මේ මොකද්ද මේ මිනිසුන්ට උනේ කියලා මේ මොකද්ද දේශනා වගයක් අහලා ඒගොල්ලෝ අර ජීවිතේ නැති කරගන්න එක පුරුද්දක් විදිහට හතර පහ දිනෙකගේ මේ ජීවිතේ නැති වුණා දැන් අවුරුද්දකට විතර කලින් ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ඉතින් අර ධර්මයේ හොයපු අය අවංකව ධර්මයට ආපුත් අය නමුත් තියෙන ප්‍රශ්නය තමයි ඒගොල්ලෝ අර අනිත්‍යයි කියලා බලනකොට ඇති වෙන අභ්‍යන්තරික ප්‍රවාහය අනිත්‍යයි කියලා බලන්නේ නැති වුණොත් ජීවිතේ ධර්මයේ ඇතුලින් පොඩි පොඩි ප්‍රශ්න පැන නගින්න පුළුවන් එනිසා ඒක උවමනාම කරනවා ඒක උවමනා කරනවා ඒක නැතුව මොකක්වත් කරන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සාරය තමයි කොහොම හරි ප්‍රඥාව හදලා 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 ඒ ප්‍රඥාවෙන් යථාභූත ඥාණයට තල්ලුවක් ගන්න එක. ඔක තමයි බුද්ධ ශාසනයේ ප්‍රධාන වැඩේ. ඔయిత වඩා වැඩක් නැහැ බුද්ධ ශාසනය ඇත්තටම. බුද්ධ ශාසනයේ නාමෙන් ඔయిత වඩා මොකක්වත් ඇත්තේ නැහැ. මොකද්ද පළවෙනි එක හොඳට ප්‍රඥාව හදලා ප්‍රඥාවෙන් ප්‍රඥාව ප්‍රත්‍ය වෙනවා යථාභූත ඥාණයට. ඉතින් යථාභූත ඥාණයෙන් තමන්ව විමසලා බලපු ගමන්ම කෙලෙස් ටික ඉවරයි. එතකොට මේ ප්‍රඥාව මදි කම නිසා ඒ කාලේ නම් ගොඩක් ලොකු ප්‍රඥාවක් තිබුණා. ඒ උද්වේගකාරී ප්‍රඥාවට අපි කියන්නේ ජවන පඤ්ඤා කියලා. ජවන පඤ්ඤා. ජවන වහා දුවන ප්‍රඥාව. ඒක මහා පුදුම ප්‍රඥාවක්. දැන් සමහර අය බුදුරජාණන් වහන්සේ ළඟට එන්නෙම චෝදනාවට. චෝදනාවට ඇවිල්ලා එයා බුදුරජාණන් වහන්සේ සරණ යනවා විතරක් නෙමෙයි නැගිටින්නේ සෝවාන් වෙලා. ජවන පඤ්ඤා. වහා දුවන ප්‍රඥාවක් තිබිලා තියෙනවා. දැන් ওই සරකාණී ශාක්‍යයට එහෙම ජවන ප්‍රඥාවක් තිබිලා තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ජවන ප්‍රඥාවක් තිබිලා තියෙනවා. ඒතර Nirodhe විතරයි ඇහෙන්න ඕනේ. නිකන් Nirodhe කනට වැටෙනකොට සම්පූර්ණයෙන්ම කෙලස් ටික කඩාගෙන යනවා. අපිට බෑනේ Nirodhe කියලා බෑ. අපිට සමුදය කියලාත් බෑ. දුක ගැනත් විස්තර කරන්න වෙලා තියෙනවා. මේ දුක වළඳනවා, දුක විඳිනවා. හොඳට දුක අත්දකිනවා. නමුත් දුක ගැනත් කියන්න වෙලා නමුත් ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. Nirodhaය ගැන අදහස විතරයි දෙන්න ඕන කෙලස් ටික කඩාගෙන වැටෙනවා. බුද්ධ ශාසනයේ ප්‍රධාන දේ මොකද්ද? බුද්ධ ශාසනයේ ප්‍රධාන දේ තමයි හොඳට ප්‍රඥාව හදලා, යවන ප්‍රඥාවක් හදලා යථාභූත ඥාණයට ප්‍රත්‍ය වෙලා යථාභූත ඥාණයෙන් තමන්ව විමසලා බලපු ගමන්ම කෙලස් ටික කඩාගෙන වැටෙනවා. ওই යථාභූත ඥාණයට තමයි කන්දායතන ධාතු විභාගය අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් බුද්ධ ශාසනයේ දැන් කෙනෙකුට ලෝකේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි පින්වත්නි නාමාන්තය සහ රූපාන්තය කියලා අන්ත දෙකක් තියෙනවා. ওই අන්ත දෙක බිඳින්න තමයි ස්කන්ධ ටික පැහැදිලි කරන්නේ. ස්කන්ධ ටික විස්තර කරන්නේ ඇත්තටම ස්කන්ධ ටික පැහැදිලි කරන එකේ බුද්ධ ශාසනයේ අර්ථය තමයි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ එක රූපයයි තියෙන්නේ නාම සංස්කාර තුනක් තියෙනවා. ඒ නාම සංස්කාර හතරක් තියෙනවා. ඒ නාමාන්තේ බිඳින්න තමයි එහෙම කරන්නේ. නාමාන්තේ බිඳින්න තමයි පංච. ඒකවල ආයතන විභාගේ ආයතන රූපාන්තේ බිඳින්න කරන්නේ. ආයතනවල බලන්නකො චක්කු සෝත ගාන ජීවහා කාය මන. ඒකේ මන එකයි ඔක්කොම රූපය ගැන පැහැදිලි කරන්නේ. චක්කු සෝත ගාන ජීවහා කාය ඇස කන නාසය දිව කය ඔක්කොම රූපය ගැන. හැබැයි නාම ධර්ම ගැන කියනවා මේ මන ආයතනේ කියලා. එතන රූපාන් රූපේ ගැන තමයි වැඩි විශ්ලේෂණයක් තියෙන්නේ. එතකොට මේ ආයතන විභාගය කරන්නේ නාමාන්තයේ බිඳින්න නෙමෙයි රූපාන්තයේ බිඳින්න. ස්කන්ධ විභාගය කරන්නේ නාමාන්තයේ බිඳින්න. මොකද ස්කන්ධවල එකයි නිරූපය. වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම නාම රූපේ එකයි. රූපේ එකයි. එතකොට මේ රූපය එකයි නාම සංස්කාර හතරයි ඒ විභාගයට යන්නේ නාමාන්තේ බිඳින්න. දැන් ආයතනවල තියෙන්නේ ඇස කන නාසය දිව කය ඔක්කොම රූපයට මේ මනස නාමයට. එතකොට නාම එකයි රූප තමයි පහ රූපයේ විභාග කරන්න තමයි වචන පහක් විස්තර කරලා තියෙන්නේ. ඒ රූපාන්තයේ බිඳින්න. එතකොට මේ නාම රූපාන්තයේ බිඳිනකොට මේ නාම රූප ධර්මයන් එකට අරගෙන මේ දෙක බිඳිනකොට ඒ පුද්ගලයා තුළ නාම රූප ධර්මයන් එකට අරගෙන තෘෂ්ණා කරනවා. සමහරට නාම රූපයන් ගැන උපේක්ෂාවක් තියෙනවා වගේ පේන්නේ. නමුත් පින්වත්නි, අයි නාම ධර්මයන් ගැන අවබෝධයක් තියෙනවා, රූපය ගැන අවබෝධයක් තියෙනවා, දැන් නාම රූප ධර්මයන් හට ගන්නවා, ඒක ගැන මට මෙදහත්කමක් තියෙනවා වගේ පෙනුනට ඒ නාම රූප ධර්මයන්ගේ පොදුවේ තත්වය බිඳින්න තමයි පින්වත්නි ධාතු විභාගය කරන්නේ. කන්දා ආයතන ධාතු, ධාතු වල තියෙන හිමනේ චක්කු ධාතු, රූප ධාතු. චක්කු ධාතු කියන්නේ ඇස, රූප ධාතු කියන්නේ එළිය රූපය. ඒ දෙක නිසා උපදිනවා සිතක් චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු. සෝත කියන්නේ කන, සද්ද ධාතු කියන්නේ බාහිර ශබ්දය. සෝත විඥාන, මේ දෙක නිසා උපදිනවා සිතක් සෝත විඥාන ධාතු. ඒක කියන්නේ නාම රූපයන් ගැන සියුම්ම පවතින කෙලෙස් ටික ඔක්කොම කඩන්න. බලන්න කොපි බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන දෙයක්ද අපිට පැහැදිලි කරලා තියෙන්නේ. කන්ද ආයතන, ඒතර කෙනෙක් කියන්න පුළුවන් ස්කන්ධ විභාගයෙන් විතරක් මේක කරන්න පුළුවන් කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඇත්තටම ස්කන්ධ විභාගයෙන් විතරක් කරන්න පුළුවන් මේ නාම සංස්කාරයන් අනුවසිත පවතිනවා නම් බරපතල විදිහට. දැන් මේක අන්ත දෙකක්නේ. ඒකනේ මජ්ජේ සූත්‍රයේ නාමාන්තය ඒකෝ අන්තෝ මේ ද්විතීයෝ අන්තෝ රූපාන්තය විඥාණය මැද කියලා මේ බුද්ධරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක තියෙන්නේ. එතකොට අපිට ඒකෙන් බොහොම පැහැදිලිව පේනවා නාමයන් දැන් සමහර අය නාම සංස්කාර අනුව හිත පවතිනවා, සමහර අය රූපේ අනුව හිත පවතිනවා. රූපේ ගැන හරි උනන්දුයි. දැන් පොදුවේ ගත්තොත් ස්ත්‍රීන් එහෙම ඒගොල්ලන්ට රූපාන්තයක් පවතින, හරියට හිතනවා රූපේ ගැන, කොණ්ඩේ ගැන, ඇස් දෙක ගැන, ඇහි බැමි ගැන, ඔක්කොම ගැන හිතනවානේ හරියට. ඒ කියන්නේ පොදුවේම මේ පින්වත්නි ස්ත්‍රියට රූපාන්තයේ බලවත් නාමාන්තේ අනුවත් හිත පවත්වන ඒකත් මහ බලවත් තමයි. නමුත් පින්වත්නි ස්ත්‍රියකේ රූපාන්තයේ බලවත්, දැන් පුරුෂයෙකුට සාපේක්ෂව ඒක බලවත්. ඒතර මේ දෙක වෙන වෙනම බිඳින්න ඕම නැහැ. මොකද මේ ඒ කාලේ වගේ නෙමෙයි, මේ කාලෙත් බොහොම අමාරු දෙයක් කරන්න තියෙන්නේ. දැන් හොඳට බලන්න, රූපාන්තයේ බිඳින්න අපි කරන්නේ මොකද්ද? සලායතන විභාගය තුල හොඳට සිහිය පවත්වනවා. ඒ සලායතනවල නාම ධර්ම ගැනත් පැහැදිලි වෙනවා. නමුත් රූපය ගැන තමයි වැඩියෙන් අවධාරණය කරන්නේ. එතකොට ස්කන්ධ විභාගයේ අනුව විමසා බලන්නේයි, ස්කන්ධ පහෙන් හතරක්ම නාම, එකයි රූප. රූප වේදනා සංඥා සංකාර විඥාන එකයි. එතකොට නාමාන්තයේ බිඳින තමයි ස්කන්ධ විභාගයේ අනුව විමසා බලන්නේ. ඉතින් නාමාන්තයේනි බලවත්මක හේතුව මේ සිත තුල පැන නගින තත්ත්වයේ තමයි කෙලෙස් කියලා කියන්නේ. තමන්ගෙම සිතින් තමන්ගෙම සිත උපාදානය කරගෙන ඉන්නවා කියලානේ අපි කියන්නේ. එතන මේ දෙකම ගැන යම් අවබෝධයක් ඇති වෙනකොට, කන්ද ආයතන විභාගයේදී යාට යම් අවබෝධයක් ඇති වෙනකොට වැඩක් නැහැ. ස්කන්ධ ගැනත් මැදහත් වෙන්න ඕන, ආයතන ගැනත් මැදහත් වෙන්න ඕන, ඒ කියන්නේ නාම ධර්ම ගැනත් මැදහත් වෙන්න ඕන, රූප ධර්ම ගැනත් මැදහත් වෙන්න ඕන කියලා තිබ්බ හිටියට ඒ මැදහත් වීම ඇතුළේම සිවුම්ම නාම රූප ධර්මයන් ටික උපාදානය වෙන්න පුළුවන්. ඒ නිසා ධාතු විභාගයටත් යන්න ඕන. ඔය ධාතු විභාගය කියන්නේ මහ විශාල නිවන් මඟට උදව්වක්. ධාතු 18ක් පෙන්වනවානේ, අටලොස් ධාතු කියලා නේ කියන්නේ. ඒ අටලොස් ධාතු විභාගය තුලින් අපි මොකද්ද කරන්නේ? චක්කු ධාතු, රූප ධාතු, ඇස ගැනත් කියනවා, රූපේ ගැනත් කියනවා. ඒ දෙකෙන් උපදින සිත චක්කු විඥාන ධාතු. ඒ විදිහට සිත ගැනත් කියනවා. ඒ දෙකෙන් උපදින සිත ගැනත් කියනවා. ඒ 18 ආකාරයකින් විමසා බලද්දී නාම රූප ධර්මයන් පිළිබඳ පුද්ගලයා තුළ පැන නගින සියුම් කෙලෙස් ටික ඔක්කොම කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ටික අහුවෙන්නේ යථාභූත ඥානෙ. දැන් ඔය ටික කියන්නුනේ ඇයි? යථාභූත ඥානෙ කෘත්‍ය මොකද්ද කියලා කෙනෙක් ඇහුවොත් එයාට උත්තරයක් විදියටයි අපි ඔක කිව්වේ. නාම රූප ධර්මයන්ගේ යථාර්ථයේ පිලිස තමයි පින්වත්නි කන්දායතන ධාතු විභාගයේ පිණිස තමයි යථාභූත ඥානෙ වමනා කරන්නේ. මේ යථාභූත ඥානෙට ප්‍රත්‍ය වෙන්නේ පඤ්ඤා. ප්‍රඥාවට ප්‍රත්‍ය වෙන්නේ අවබෝධය සහ ප්‍රතිවේද කිරීමට අවශ්‍ය පදනම කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව නැතිකමටනේ අනනුබෝධ අපටිවේදා කියලා ධර්මී කියන්නේ. පින්වත් මහණෙනි, අවබෝධ නොකිරීමත් ප්‍රතිවේද නොකිරීමත් නිසා තමයි අපි සසර යන්නේ කියලා කිව්වේ. එතකොට අනනුබෝධ අවබෝධ නොකිරීම කියන එක ප්‍රඥාවට සම්බන්ධයි, අප්පටිවේද ප්‍රතිවේද නොකිරීම යථාභූත ඥානයට සම්බන්ධයි. ප්‍රතිවේද කරන්න තමයි යථාභූත ඥානෙ ඕන, අවබෝධ කරන්න තමයි ප්‍රඥාව ඕන. දැන් බල තේරෙනවානේ ප්‍රඥාවේ යථාභූත ඥාන ඉලක්කය මොකද්ද කියලා. ඉතින් මේ ටිකක් ළඟයි වගේ පේනවා, වෙනසක් නැහැ වගේ පේනවා. නමුත් පැහැදිලි වෙනසක් තියෙනවා. පින්නත්නි හොඳට මතක තියාගන්න මේ වගේ පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් මොකද්ද ප්‍රඥාව බුද්ධ ශාසනයේ ප්‍රධාන දේ තමයි මේ කියන්නේ. මොකද්ද ප්‍රඥාව යථාභූත ඥානයට ප්‍රත්‍යයයි. යථාභූත ඥානෙන් කන්දායතන ධාතු විභාග කරනකොට නාමාන්තයයි රූපාන්තයයි නාම රූපාන්තයයි ඔක්කොම කඩාගෙන යනවා. නාමාන්තේ බිඳින්න ස්කන්ධ විභාගේ, රූපාන්තේ බිඳින්න ආයතන විභාගේ, නාම රූපාන්තේ බිඳින්න ධාතු විභාගය. ඒක අයිති මොන කොටසටද? යථාභූත ඥානයට ඒක අයිති. ඒතොර යථාභූත ඥානය නැති නිසා තමයි ප්‍රතිවේද නොවන්නේ. අයි බලන්න කොයි දේශනාවල හරියට තියෙනවා බුදුරජාණන් වහන්සේ අපට වදාරලා තියෙනවා පින්වත් මහණෙනි දීඝ මද්දානං සන්දාවිතං සංසරිතං. පින්වත් මහණෙනි මේ දීර්ඝ සසර අපි ඇවිදගෙන යන්නේ කාරණා දෙකක් නිසා. මොකද්ද? අනනුබෝධ අවබෝධ නොකිරීම. සසර යන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, අවබෝධ නොකිරීම. අනනුබෝධ අපපටිවේද ප්‍රතිවේද නොකිරීම. අවබෝධ නොකිරීම ඊළඟ එක ප්‍රතිවේද නොකිරීම. ওই දෙක නිසා තමයි අපි සසර යන්නේ ඇත්තටම. එතකොට ওই අවබෝධ කිරීම කියන එක අයිති මොකටද? ප්‍රඥාවට. ප්‍රතිවේද කිරීම අයිති යථාභූත ඥානෙට. එහෙනම් ප්‍රඥාව කියන්නේ අනනුබෝධා, ප්‍රඥාව නැහැ කියන්නේ යථාභූත ඥානී නැහැ කියලා කියන්නේ ප්‍රතිවේද නොකිරීම අපපටිවේද. එතන මේ දෙකෙන් තමයි, ඒකයි බුදුරජාණන්සේ ওই කාරණා දෙක තමයි නිතර නිතර අපිට මතු කරලා පෙන්වන්නේ. පින්වත් මහණෙනි, ඔබයි මමයි අප දෙදෙනාම මේ සංසාරයේ නූල් බෝලයක් අවුල් වෙලා වගේ අපි අවුල් වෙලා ඉදුවන්නේ අනනුබෝධ අපපටිවේද, අවබෝධ නොකිරීම ප්‍රතිවේද නොකිරීම. එතන අවබෝධ කිරීම සම්බන්ධ මොකටද? ප්‍රඥාවට. ප්‍රතිවේද කිරීම සම්බන්ධ යථාභූත ඥානෙට. එහෙනම් ප්‍රඥාව ප්‍රත්‍ය වෙනවා යථාභූත ඥානෙට. යථාභූත ඥානෙන් තමයි කන්දායතන ධාතු විභාග කරන්නේ. ඇයි කන්දායතන ධාතු විභාග කරන්නේ? ස්කන්ධ ටික නාමාන්තේ බිඳින්න, ආයතන ටික රූපාන්තේ බිඳින්න, නාම රූප ධර්මයන් තුල පවතින සියුම් කෙලෙස් භාවය බිඳලා දාන්න අපි පාවිච්චි කරනවා ධාතු විභාගය, අටලොස් ධාතු විභාගය. දැන් අපි බලමු මේ ප්‍රඥාව අයිති යථාභූත ඥානයටද යථාභූත ඥානය අයිති ප්‍රඥාවටද? පින්වත් හොඳට මතක තියාගන්න, ඥානයට අයිති දෙයක් ප්‍රඥාව මිසක් ප්‍රඥාවට අයිති දෙයක් නෙමෙයි ඥානෙ. එහෙනම් ප්‍රඥාවෙන්ම දුක ඉවර කරගන්න පුළුවන් වෙන්නේ පায়ে? ප්‍රඥාවෙන් දුක ඉවර කරගන්න බෑ ඇත්තටම. ප්‍රඥාවෙන් දුක ඉවර කරන්න බැරි ඇයි? ප්‍රඥාවට ඥානෙ අයිති නැහැ, ඥානෙටයි ප්‍රඥාව අයිති. එහෙනම් මේකේ ස්තරම්ම දේ, අග්‍රම දේ මොකද්ද? ප්‍රඥාව නෙමෙයි ඥානය, ප්‍රඥාව නෙමෙයි. ඇයි? ප්‍රඥා ඥානයට තමයි ප්‍රඥාව අයිති. ඒ කියන්නේ ඥානයේ එක්තරා සීමාවක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒකනේ උච්චතම දේ විදියට යථාභූත ඥානය පෙන්වන්නේ. යථාභූත ඥානයේ පිණිස ප්‍රඥාවේ උපකාරය අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ හරියට වාහනයක් යන පදවන්න, වාහනයක් තිබ්බට වැඩක් නැහැ, ඉන්ධන තිබ්බට වැඩක් නැහැ, රියදුරෙක් ඉන්න ඕන. ඒතර රියදුරා ඉන්නේ වාහනේ ඇතුලේ මිසක් වාහනේ පිට ඉඳලා රියදුරාට වාහනේ ගෙනියන්න පුළුවන් කමක් නැහැ මේ වෙලාවේ. එතකොට ඒ නිසා හරියට රියදුරා වාහනේ ඉන්න ඕන, වාහනේ ඉස්සරහට යන්න නම්. කෙනෙකුට කියන්න පුළුවන් ওই වාහනේ යන්නේ රියදුරා නිසා කියලා, තව කෙනෙකුට කියන්න පුළුවන් රියදුරා යන්නේ වාහනේ නිසා කියලා. නමුත් පින්වත්නි, වාහනේ ඇතුලේ තමයි රියදුරාගේ කෘත්‍යය තියෙන්නේ. අන්න ඒ වගේ පින්වත්නි, මේ ප්‍රඥාව අයිති යථාභූත ඥානෙට මිසක් යථාභූත ඥානෙ අයිති ප්‍රඥාවට නෙවෙයි. ප්‍රඥාවෙන් අපි හදන්නේ මොකද්ද? යථාභූත ඥානෙ, යථාභූත ඥානෙ. එතකොට ප්‍රඥාවට තමයි, පින්වත්නි, ප්‍රඥාවට තමයි අයිති අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන එක. ඒ කියන්නේ අනිත්‍යයි කියලා බලනකොටනේ ජවන ප්‍රඥාව මෝරන්නේ. ජවන ප්‍රඥාවකින් තමයි කන්දායතන ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්නේ. ඒකයිති යථාභූත ඥානෙට. එතකොට මේවා ටික හොඳට කල්පනා කළොත් තමයි තේරෙන්නේ. කල්පනා නොකරන කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. දැන් අපි බලමු ප්‍රඥාව කෘත්‍ය වෙන්නේ යථාභූත ඥානෙට. අග්‍රදේ යථාභූත ඥානෙ. යථාභූත ඥානයට ප්‍රඥාව අයිති මිසක් ප්‍රඥාවට යථාභූත ඥානයක් අයිති නෑ. යථාභූත ඥානෙන් කන්දායතන ධාතු විභාග කරනවා. එතකොට කන්දායත ස්කන්ධ විභාග කරනකොට නාමාන්තේ බිඳෙනවා, ආයතන විභාග කරනකොට රූපාන්තේ බිඳින්නේ කොහොමද? මේ ආයතනවල පහක්ම රූපය, කියන්නේ ඇස, කන, නාසය, දිව, කය ඔක්කොම රූපය. පංචස්කන්ධේම නෑනේ. වේදනා රූප, වේද රූපේ විතරයි රූපේටයි. වේදනා, සංඥා, සංකාර, විඥාන ඔක්කොම නාම. එතකොට වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔක්කොම නාම නිසා නාමාන්තයේ බිඳින අපිට තේරෙනවා මේ පංචස්කන්ධ විභාගයේ වැඩි අවධානයක් විශේෂ අවධාරණයක් තියෙනවා නාම ධර්ම ගැන විශේෂයෙන්ම අතු කරලා තියෙනවා විනාම ධර්ම ගැන විශේෂ අවධානයකින් විශේෂ පැහැදිලි කිරීමකින් නාම ධර්ම ගැන පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් මේ දෙකට අයිති මේ සසර දුක නිමා කරන වචන දෙක මොකද්ද? අනනුබෝධ අප්පටිවේද. අවබෝධ කිරීම ප්‍රඥාව, අනනුබෝධ අප්පටිවේද. ප්‍රතිවේද නොකිරීම යථාභූත ඥානෙ නැතිකමට වෙන දෙයක්. හොඳයි, දැන් මේ කතාවට එන්න අපිට දැන් මොකද්ද උවමනා කරන්නේ? ඒකට උවමනා කරන්නේ සද්ධාව. සද්ධාවෙන් පටන් අරන් ප්‍රඥාවෙන් ඉවර කරනවා. ඒකනේ අපේ සාකච්ඡාව. සද්ධාවෙන් තමයි පටන් ගන්නෙ, ප්‍රඥාවෙන් තමයි ඉවර කරන්නේ. සද්ධාව නැත්තම් ධර්මයට සුදුසුම නැහැ. ඒකයි අපි හැමදාම බුදුන් වඳින්න ඕන, වතපිළිවෙත කරන්න ඕන. ඇයි? සද්ධාව නැත්තම් මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට සද්ධාව ප්‍රත්‍ය වෙන්නේ ප්‍රඥාවට, ප්‍රඥාව ප්‍රත්‍ය වෙන්නේ යථාභූත ඥානෙට, යථාභූත ඥානෙන් ප්‍රතිවේද කිරීම. සද්ධා උපකාර කරන්නේ මොකටද? ප්‍රඥාවට. ප්‍රඥාව උපකාර කරන්නේ යථාභූත ඥානෙට. එතකොට සද්ධාවෙන් අපිට අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. සද්ධාවෙන් ඇත්තටම අවබෝධය කියන එක ඇති වෙන්නේ නැහැ. සද්ධාවෙන් උපදින්නේ ශ්‍රුතවත්තාරිය ශ්‍රාවක භව. සද්ධාව අනුබලයේ දෙන්නේ මොකටද? ශ්‍රුතවත්තාරිය ශ්‍රාවක භාවයට. ප්‍රඥාවෙන් උපකාර කරන්නේ අවබෝධයට. ප්‍රඥාවෙන් යථාභූත ඥානයට ආවම යථාභූත ඥානෙ මොකද්ද කරන්නේ? ප්‍රතිවේද කිරීම. සද්ධාවෙන් ආර්ය ශ්‍රාවක භව, ශ්‍රුතවත්තාරිය ශ්‍රාවකම, ප්‍රඥාවෙන් අවබෝධය, යථාභූත ඥානෙන් ප්‍රතිවේදේ. දැන් ඔය සද්ධාවෙන් ඔය කතාව කිව්වට මේ සද්ධාව සහ ප්‍රඥාව කියන දෙක සද්ධාව හදලා එකපාර ප්‍රඥාවට යන්න බෑ. මේ සද්ධාව සහ ප්‍රඥාව යාකරන தත්ත්වයේ විදියට බුද්ධ ශාසනයේ පෙන්වන්නේ සමාධි. සද්ධාවයි ප්‍රඥාවයි එකට යාකරන දුර වැඩි. සද්ධාවට ප්‍රඥාව දුර වැඩි. සද්ධාවට ප්‍රඥාව දුර වැඩි. ඒක නිසා තමයි සද්ධාව විතරක් වැඩුවොත් ප්‍රඥාව මෝරන්නේ නැහැ. සද්ධාව විතරක්ම, සද්ධාව ගැන විතරක් නම් කෙනෙක්ගේ අවධානය තියෙන්නේ, උනන්දුව තියෙන්නේ. සද්ධාව විතරක් තියෙන කෙනෙකුට ප්‍රඥාව මෝරන්නේ නැහැ. හේතුව මේ සද්ධාව තුළ හැබැයි මේ සද්ධානුසාරීකම ශ්‍රාවකයා ස්ථිරව සුගතිය ගෙනියනවා. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ සද්ධා මත්තං ප්‍රේම මත්තං. සද්ධා මාත්‍රයක්, සද්ධා උදෙසා ප්‍රේ බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි ප්‍රේම මාත්‍රයක් උපදවා ගත්තොත් එයා ස්වර්ගයට එකතු වෙනවා කියලා ධර්මී කියන්නේ. හැබැයි මොක්ෂයට යන්න බෑ. මොක්ෂයට යන්න බෑ. මොක්ෂයට යන්න සද්ධා උවමනා කරනවා. හැබැයි සද්ධාවෙන් මොකද, සද්ධා විතරක් තියෙන එක ප්‍රඥාවට ගොඩක් දුරයි. ප්‍රඥාව හැදුවොත් යථාභූත ඥානය උපදවා ගන්න පුළුවන්. හැබැයි ඒ සද්ධාව ප්‍රඥාව වැඩෙන විදිහට අපේ වැඩපිළිවෙල, අපි කියන්නේ ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩෙන විදිහට අපිට වැඩපිළිවෙලක් මොකක්වත් නැහැ. ඒතර ප්‍රඥාව මෝරන්නේ අර වහා දුවන ප්‍රඥාව. ඒකට අපි කියව ජවන පඤ්ඤා කියලා. ඒක මෝරන්නේ පින්වත්නි එකම එක දෙකයි. මොකද්ද? අනිච්ඡානුපස්සීව බලනකොට. අනිත්‍යයි 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 කියලා බලනව නේද? අන්නෝකෙන් තමයි ජවන ප්‍රඥාව මෝරන්නේ. ඔය අනිත්‍යයි කියලා බලන එක නවත්තන්න එපා කවදාවත්. ජීවිතේ ඔගොල්ලෝ ඔය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන බැල්මක් තියෙන්නේ. ඒක පින්වත්නි කිසිම දවසක නවත්තලා දාන්න එපා. ඇයි? ඒකෙන් තමයි ජවන ප්‍රඥාව මෝරන්නේ. ඒකනේ ධර්මීයම කියන්නේ. මොකද්ද බුද්ධ ශාසනයේ අර වචනයක් තියෙන්නේ, ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවා. අනිච්ඡානුපස්සනා අපි දේශනාවල කියලා තිනවා. අනිච්ඡානුපස්සනා භාවිතා බෞලීකතා ජවන පඤ්ඤම් පරිපූර්ණති. අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනකොට මොකද්ද වෙන්නේ? ජවන ප්‍රඥාවක් මෝරන්න පටන් ගන්නවා. ඒ ජවන ප්‍රඥාව මෝරන්නේ අනිත්‍යයි කියලා බලන කමින්. අනි ඒ නිසා තමයි පින්වත්ටි හැම වෙලාවකම අනිත්‍ය සංඥාව කියන එක වඩන එක නම් නවත්තලා දාන්න එපා කවදාකවත්. අනිත්‍යයි කියලා බලන එක ඔය පින්නතුන්ලාට උවමනා කරනවා. අනිත්‍යයි කියලා බලන එකෙන් තමයි ජවන ප්‍රඥාව මෝරන්නේ. එතකොට දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? ඒ අනිත්‍යයි කියලා බලන්නේ නැහැ. අපිට තියෙනවා සද්ධාාවක්. සද්ධාාවක් තියෙනවා. සද්ධාව විතරක් ප්‍රඥාවට ගොඩක් දුරයි. හිතන්නකු අපි සද්ධානුසාරියෝ විතරයි වැඩ කරන්න කියලා. හැබැයි ඒක ඕනමයි. ඒක නම් නැතුව මුකුත් කරන්න බෑ පින්වත්නි. සද්ධාවට නම් මැරෙන්න දෙන්න එපා කවදාකවත්. සද්ධාව ටික ටික මියදෙනවා. පිළිවෙත් ටික අයින් වෙනකොට, වත පිළිවෙත අයින් වෙලා යනකොට සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල වෙනවා. එතකොට ඒ සද්ධාව දුර්වල වෙනකොට මේ භික්ෂුවක් තුල වුණත් ඒක එහෙම වෙනවා. භික්ෂුවකට වුණත් එහෙම වත පිළිවෙත නොකළොත් භික්ෂුවක්ගේ සද්ධාව කඩා වැටෙනවා. එයාට නිවන දුර වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට පැන්වීදුරුවක් හරි පූජා කරන එක නම් අනේ කවදාකවත් නවත්තන්න එපා. ලොකු දේවල් ඕන නැහැ. උදෙන්ම අවදි වෙලා භාග්‍යතුන් වහන්සේට පැන් බඳුනක් පූජා කරන්න. පැන් බඳුනක්. ඒක සද්ධාවට මහ විශාල රුකුලක්. ලොකු ලොකු දේවල් ඕන නැහැ. දැන් පැන් ටිකක් අර හොඳට පෙරලා අරගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කිය කියා යම් කෙනෙකුට පූජාව කරන්න පුළුවන් නම් එයාට මහ විශාල සද්ධාවකට ලොකු රුකුලක් පින්වත්නි එයාට හම්බ වෙනවා. හැබැයි එයාගේ කතාව ඇතුළේ තියෙන පෑන් බඳුන් විතර නම් එයාට ඒවා විතරක් නම් තියෙන්නේ. ඒක ප්‍රඥාවට ගොඩක් දුරයි. ප්‍රඥාවට ගොඩක් දුරයි. ඒතකොට ප්‍රඥාව මෝරන්නේ මොකින්ද? අර අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන කමින්. අනිත්‍ය දැන් අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන කම මේ අර සද්ධාව විතරක් වඩන කෙනා තුල ඉදිරිපත් වෙන්නේ නැහැ. එයා කැමති නැහැ තමන්ගේ පින අනිත්‍යයි කියලා බලන්න. එයා කවදාකවත් කැමති නැහැ. අර සද්ධාව වඩාගෙන හිතන්නකො පෙන් බඳුරක් උදේට පූජා කරනවා කියලා. ඒකට අනුරූපී කුසල සංස්කාරයක් රැස් වෙනවා. ඔය කුසලේ නම් ওই මිනිස්සයා කැමති නැහැ අනිත්‍යයි කියලා බලන්න. මොකද එයා ප්‍රඥාව තිබ්බොත් විතරයි ඔක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් අර පෑන් බඳුනක් විතරක් පූජා කරන එකෙන් අනිත්‍යයි කියලා බලන්න තරම් ජවයක් එන්නේ නැහැ. මොකද අනිත්‍යයි කියලා බලන එකයි තේ ප්‍රඥාවට ඒකයි ඒකෙන් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඒකෙන් යථාභූත ඥානෙ මොරනවා. ඒකෙන් තමයි ප්‍රතිවේධ කරගන්න තියෙන්නේ. එහෙනම් අවබෝධ කිරීම ප්‍රතිවේධ කිරීම දෙකම ඉන්නේ සද්දා විතරක් තිබ්බොත්. අනනුබෝධ අපටිවේද හැමදාම ඔච්චර තමයි. පුද පූජාවත් පිළිවෙත් කරනවා අනනුබෝධ අපටිවේද. අවබෝධ නොකිරීම ප්‍රතිවේධ නොකිරීම. හැබැයි එතකොට අර සද්දා වඩනකේ කූට ප්‍රාප්තිය සුගතිය නම් යනවා. බය වෙන්නම දෙයක් නැහැ. බොහෝ වෙලාවට යා සුගති සංඛ්‍යාත වැඩපිළිවෙලකට යා ස්වර්ගයට සුගතියට එකතු වෙන්න නියමිතයි. හරි. දැන් අපිට එකක් පැහැදිලිනේ. මොකද්ද? සද්දාව ප්‍රඥාවට ප්‍රත්‍යයි. ප්‍රඥාව ප්‍රඥාව යථාභූත ඥානයට ප්‍රත්‍යයි. සද්ධාවේ කෘත්‍යය තමයි ආර්ය ශ්‍රාවකත්වයේ පරිසං, ඒ කියන්නේ සුතවත් ශ්‍රාවකත්වයේ පරිසං වෙන එක. ඒකත් පරිසං වෙන්න දෙපාය නැත්තම් බෑනේ. සද්ධාවේ ඉලක්කය තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රවේශම. ප්‍රඥාවේ ඉලක්කය තමයි අවබෝධ කිරීම, යවන පඤ්ඤාව ගොඩනගලා අවබෝධ කිරීම. යථාභූත ඥාන ඉලක්කය මොකද්ද? ප්‍රතිවේධ කිරීම. ඒ නිසා තමයි බුද්ධ ශාසනයේ ඔය ප්‍රඥාවයි සද්ධාවයි ප්‍රඥාවයි යථාභූත ඥානයයි නැති නිසා තමයි බුදුරජාන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි ඔබයි මමයි අප දෙදෙනාම අනනුබෝධ අපටිවේදාම මංචේවතුම්මාකංච. අවබෝධ නොකිරීමත් ප්‍රතිවේධ නොකිරීමත් නිසා එක වෙලාවක බුදුරජාණන්සේ ගඟ දිහා බලලා කියනවා, අනේ මේ ගඟෙන් ඉගොඩ වෙන්න බැරුව මිනිස්සු මහා බලන්න ආනන්ද මේ ඔරු හොයනවා පාරු හොයනවා ඉගොඩ වෙන්න විදියක් නැතුව මහා විශාල පීඩාවකින් ඉන්නවා. හැබැයි පින්වත් මහණෙනි අපි මේ ගඟෙන් විතරක් නෙමෙයි මහ විශාල කෙලෙස් සැඩ පහරෙනුත් අපි එගොඩ වෙලා ඉන්නේ. අපි දැන් කෙලෙස් සැඩ පහරෙනුත් එගොඩ වෙලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ගඟ පැත්තට හරවලා අර මිනිස්සු දෙස බලාගෙන කියනවා, පින්වත් මහණෙනි අපිත් මෙච්චර දුර ආවි. දැන් මෙහිදී අපි වැඩේ කරගත්ත තමයි. හැබැයි පින්වත් මහණෙනි අපිත් මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ අනනුබෝධ අපටිවේද ප්‍රතිවේද අවබෝධ නොකිරීම ප්‍රතිවේද නොකිරි. මේවා අපිට ඇත්තටම පින්වත්නි අපිටවත් මේවායේ දිග පළල තේරුණේ නැහැ. මේ ස්වාමීන් වහන්සේලාටවත් මේවායේ දිග පළල තේරුණේ නැහැ. නිකන් වචන විතරයි කියලා හිතුවේ. නමුත් පින්වත්නි අවබෝධ කිරීම ප්‍රඥාවට සම්බන්ධයි, ප්‍රතිවේධ කිරීම යථාභූත ඥානයට සම්බන්ධයි. එතකොට අවබෝධ කිරීමට අදාළ ප්‍රඥාවට ප්‍රත්‍ය වෙන්නේ සද්ධාව. සද්ධාව කියන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ, කියන්නේ මේ බණහල ගොඩනගාගත්ත දහම් දැනුමක් තියෙන ශ්‍රාවකයාගේ පරිසම්සාගතකම. ඒ ශ්‍රාවකයාගේ ප්‍රවේසම්සාගතකම තමයි මෙතන අවධාරණය කරන්නේ. ඒක වමනා කරනවා. හරි. ඊට පස්සේ දැන් හොඳට බලන්න පින්වත්නි, මේක හරිම ලස්සන දෙයක්. මේ කියන කාරණේ හරිම ලස්සනයි. දැන් සද්ධාව ගොඩාක් දුරයි ප්‍රඥාවට. සද්ධාව හරිම දුරයි. සද්ධාවේ ප්‍රතිලාභ නැද්ද? තියෙනවනේ, සුගතිය යනවනේ ස්ථිරවම. ස්ථිරව සුගතිය යන්න පුළුවන්. සද්ධා මාත්‍රයේ පවා සුගතියට අරන් යනවා. අර අවංකව තමා තුළ පැනනගින සද්ධාව සුගතියට යන්නට නම් උදව් කරනවාමයි. ආචින්න කර්මයක් විදියට මහ පුදුම විදියට බලපානවා. ඒ සද්ධාව නම් වූ සංස්කාරය නම් පින්වත්නි පුදුම දෙයක් ඒකල යහපත. හැබැයි අපිට උවමනා කරන්නේ තුන් භවයෙන්ම මිදෙන්න. දැන් මේ අපේ දේශනාවේ ඉලක්කය තමයි කොහොම හරි භවයෙන් ගැලවිලා යන්න උපකාර කිරීම. ඒ කොහොම හරි උදව් කරන එක. එතකොට මෙන්න මේක තමයි තව වැදගත් කොටාසේ. මේක හොඳට ඔළුවට දාගන්න ඕන. මොකද්ද? පින්වත්නි මේ සද්ධාව ප්‍රඥාවට දොර නිසා මේක යාකරන්න මැදින් තියෙනවා ස්ථානයක් මොකද්ද? සමාධිය. ඔන්න ඕක තමයි ඉතා වැදගත්ම කොටස. ඒකයි සමාධියේ අර්ථය. මොකද්ද? සද්ධාව මෙහෙන් තියෙනවා ප්‍රඥා සද්ධාව ප්‍රඥාවට ප්‍රත්‍යයයි. එතකොට සද්ධාව ප්‍රඥාවට ප්‍රත්‍යයයි, ප්‍රඥාව යථාභූත ඥානයට ප්‍රත්‍යයයි, සද්ධාව ආර්ය සුතවත්‍රාවකත්වයේ පරිසං වෙනවා, ප්‍රඥාව අවබෝධ කරනවා, යථාභූත ඥානය ප්‍රතිවේද කරනවා. නමුත් මේ දෙක මේ අතර යාවෙන්නේ නැහැ. ඇත්තටම මේක ගත්තොත් එහෙම අපි හිතමු සද්ධාව දුරින් තියෙනවා, ප්‍රඥාවත් තව කෙලවරක තියෙනවා, ප්‍රඥාව ළඟම යථාභූත ඥානෙයි තියෙනවා. ඔන්න ඔහොමයි. සද්ධාව මේ පැත්තෙන් තියෙනවා මේ කෙලවරේ, අනිත් කෙලවරේ ප්‍රඥාව තියෙනවා, ප්‍රඥාව ළඟම යථාභූත ඥානෙයි තියෙනවා. එතකොට මේ මැද දුරස්කම දුරස්ත බව අයින් කරන්න තියෙන මැදින් අපට සිද්ධ වෙනවා අවකාශයක් හදාගන්න සමාධිය. මේ දුරස්ත බව අයින් කරන්නේ සමාධිය. එතකොට මේ සමාධිය කියන එක ශ්‍රාවකේකට උවමනාමයි. සමාධිය නැත්තනම් මොකක්වත් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මිකල අවබෝධ කරන්න තියෙන සමාධිය හරහමයි. මෙන්න මේ සමාධිය කියන එක අපිට ආගන්තුක තත්වයක්. අලුත් එකක් මේක. මේක හුරු නෑ අපිට. බොහොම අලුත්ත පොඩි පොඩි භාවනා ඔය බුද්ධානුස්සතිය වගේ මෛත්‍රිය වගේ විනාඩි 15ක් 20ක් පැය භාගයක් කමාරක් කරලා තියෙන්න පුළුවන්. හැබැයි මෙතන මේ කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. සමාධිය කියන්නේ මේ මෛත්‍රිය වඩනවා වගේ එකක්ම නෙමෙයි. ප්‍රඥාවට ප්‍රත්‍ය වෙන මට්ටමේ සමාධියක් වෙන්න ඕන. ප්‍රඥාවට උපකාර කරන මට්ටමේ සමාධියක් වෙන්න ඕන. නිකම්ම සමාධියක් වෙලා හරියන්නේ නැහැ ඒක. ප්‍රඥාවට උපකාර කරන මට්ටමේ. එතකොට ප්‍රඥාව උපකාර කරන මට්ටමේ සමාධිය කියන්නේ මොකද්ද? ප්‍රඥාවට උපකාර කරන මට්ටමේ සමාධිය කියලා කියන්නේ නිකම්ම සමාධිය නෙමෙයි. සමාධිය වනාහි. දැන් මේ සමාධිය දැන් විමසන්න ඕන. දැන් මෙතන ඇයි සමාධිය විමසන්නේ? සමාධිය විමසන්නේ යත ප්‍රඥාවට දුරයි සද්ධාව. මේ දෙක මැදින් සමාධිය තියාගත්තොත් පහසුයි. එතකොට සමාධිය අර්ථය මොකද්ද? සමාධිය අර්ථය තමයි ප්‍රඥාවට සමීප වීම. එහෙනම් මතක තියාගන්න, ප්‍රඥාවට සමීප වුණාට පස්සේ, ප්‍රඥාවට සමීප වුණාට පස්සේ සමාධිය විසින්ම තමයි යථාභූත ඥානයටත් උදව් කරන්නේ. එහෙනම් මේ සමාධිය කියන එක නැතුව නම් මුකුත් කරන්න බෑ. දැන් අපි සමාධිය විමසමු. මොකද්ද සමාධිය කියන්නේ? මොකද්ද කුසලයක ඒකාග්‍රතාවය සමාධිය. ඔන්න දැන් සමාධිය තමයි ලියන්නේ. එතකොට සමාධියේ ඉලක්කය කුමක්ද? මේ ටිකත් හොඳට ඔළුවට දාගන්න ඕනේ. එතකොට සමාධියත් අභිනන්දනේ වෙන්නේ නැහැ. සමාධිය කියන්නේ කුමක්ද? කුසල් සිතේ ඒකාග්‍රතාවය. සමාධියේ ඉලක්කය මොකද්ද? සමාධියේ ඉලක්කය තමයි පඨම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධානයේ ආදි ධානයේ. ඒ සමාධියේ අර්ථය ඔච්චරයි. ඊට පස්සේ සමාධියේ කූට ප්‍රාප්තිය මොකද්ද? සමාධියේ කූට ප්‍රාප්තිය තමයි ප්‍රඥාවට ගෝචර වීම. ප්‍රඥාවට ගෝචර වීම. එතකොට ඔන්න දැන් බලන්න, සමාධිය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ කවර දෙයක්වත් නෙමෙයි, කුසල් සිතේ එකඟකම. එතකොට සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟකම. ඊට පස්සේ සමාධියේ අර්ථය මොකද්ද? සමාධියේ අර්ථය තමයි යටත් පිරිසින් පඨම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය කියන ධාන ලක්ෂණ මතු කරගන්න එක. ධාන ලක්ෂණ. ඉතින් ඔය ඉන්දියාවේ බුදුරජාණන්සේගේ කාලේ ඔය ටික හොඳට තිබුණා. ඒගොල්ලෝ ප්‍රඥාව ගැන දැනන් හිටියෙත් නැහැ. යථාභූත ඥානෙ දැනගෙන හිටියෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට අපපටි වේද අනනුබෝධා තමයි හැමදාම. ප්‍රතිවේද නොකිරීම, අවබෝධ නොකිරීම කියන එක ඇතුලේ තමයි ඒ ඇත්ත හැමදාමත් වාසය කළේ. දැන් බලමු අපි දැන් ප්‍රඥාව ගැන, මේ සමාධිය ගැන මේ ටික හොඳට ලියා ගන්න ඕන. මොකද සමාධිය කියන්නේ කුසල් සිත එකඟකම. සමාධිය අර්ථය තමයි යටත් පිරිසින් පඨම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය. ඊට පස්සේ සමාධියට ගෝචර මට්ටම මොකද්ද? ඒක තමයි තුන්වෙනි එක. සමාධියට ගෝචර தත්ත්වය මොකද්ද? සමාධියට ගෝචර தත්ත්වය සතර සතිපට්ඨානය. සමාධියට ගෝචර தත්ත්වය තමයි සතර සතිපට්ඨානය. හරි. දැන් ඔන්න වචන තුනක් කිව්වා. මොකද්ද සමාධිය කියන්නේ? කුසල් සිතේ එකඟතම. එතකොට සමාධිය අරතේ මොකද්ද? පඨම අධ්‍යාන, ද්විතී අධ්‍යාන, තෘතී අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය. සමාධියට ගෝචර වෙන්න ඕන සමාධියට ගෝචර කෞශල්‍ය මොකද්ද? සමාධි ගෝචර කුසලතාවේ සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානයේ සිට ප්‍රඥාවේ ඉහළාර්ථය දක්වා ඔබව ගෙනියන්නේ කුමක්ද? ඒ සතර සතිපට්ඨානේ පටන් අරගත්ත කෙනා එතනට තමයි බොජ්ජංග ටික එකතු කරගන්නේ ප්‍රඥාව වඩන්න. ඔන්න ඔය මේ පිළිවෙල පිනවත් හොඳට ඔළුවට දාලා පුහුණු කරන්න ආය අලුතින් බණ ඕනත් නැහැ. ආය ධර්ම ඕනේ ඇත්තටම. සමාධිය කියන්නේ කුසල් සිත එකඟකම. මම මේ පුනරුක්තියක් විදිහට නැවත නැවත කියන්නේ මේක හොඳට ඔළුවට යන්න ඕන නිසා. සමාධිය කියන්නේ කුසල් සිත එකඟකම. සමාධිය අර්ථය මොකද්ද? පඨම අධ්‍යාන, ද්විතී අධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන. සමාධියේ ගෝචර කෞශල්‍ය මොකද්ද? සතර සතිපට්ඨානයි. ඒ සතර සතිපට්ඨානයේ සිට එතන ඉඳලා ඉහළට ඉහළට බොජ්ජංග ටික වඩනකොට ඒ බොජ්ජංග ටික අතරින් තමයි එයා අර සමාධිය ළඟ ඉඳලා ප්‍රඥාවට සේන්දු වෙන්නේ. ටික 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 ප්‍රඥාවට සේන්දු වෙන්නේ. ඔන්න ඔතනට තමයි බොජ්ජංග ටික අවශ්‍ය. දැන් මේ බලන්න පැහැදිලි ඒකනේ. බොජ්ජංග වල සද්ධාව නැත්ති. සද්ධාව කියලා එකක් බොජ්ජංග ධර්ම වල නැහෙනි. එතන බොජ්ජංගටින් දැන් බලන්න මේ පිළිවෙල ගමු. පළවෙනි එක සද්ධාව, දෙවෙනි එක සමාධිය. එතකොට දැන් සද්ධාව ඉලක්කය මොකද්ද? සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ පරිස්සම. එයා මැරෙන්න පුළුවන් නැත්තම්. මේක මැරෙනවා කියන්නේ මේ එයා මිය යනවා කියන එක නෙමෙයි. ආගේ අර මේ මූලික නිවන් මඟට අදාළ ගුණධර්ම ටික මිය දෙන්න පුළුවන්. නිවන් මඟට අදාළ ගුණධර්ම ටික එයා තුල පින්වත්නි නැසිලා යන්න පුළුවන්. ඒක ඉතින් අවදානමක් නේ. ඒ නිසා සද්ධාව හැමදාමත් වඩන්න ඕන, වතපිළිවෙත හැමදාමත් කරන්න ඕන, බුද්ධ පූජා හැමදාමත් කරන්න ඕන. ඒවා සාරේ නෙමෙයි. ඒක විතරක් කර කර හිටියොත් හරියයිද? ඒක විතරක් කරලා හරියන්නේ නැත්තේ එයා කැමති නැණි අර අනිත්‍යයි කියලා බලන බැල්මට. අපි කියවනේ පින්වත්නි අනිත්‍ය සංඥා වඩන කෙනා වුණත් ධර්මයේ තුල අනාථ වෙන්න පුළුවන් කියලා. අනිත්‍ය සංඥා විතරක් වඩන කෙනාට වුණත් ජීවිතේ පාවෙන්න පුළුවන්, කලකිරෙන්න පුළුවන්, වැඩක් නැහැ මේ මොකක්වත් වැඩක් නැහැ කියලා අතාරින්න පුළුවන්. එහෙම කරන්නේ නැණි. අර අනිත්‍යයි කියලා බලපු ප්‍රවාහය අනිත්‍යයි කියලා බලනකොටනේ බුද්ධ ශාසනීය අර්ථය තුල පැන නගින්නේ, මතු වෙන්නේ. හරි. එතකොට දැන් හොඳට බලන්න පින්වත්නි, පළවෙනි එක තමයි සද්ධාව. සද්ධාවේ අර්ථය සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ සුරක්ෂාව, රැකවරණය, රක්ෂණය. එතකොට සද්ධාව ප්‍රඥාවට දුර නිසා මැදින් මොකද්ද තියෙන්නේ? සමාධිය තියෙනවා. දැන් සමාධිය කොටස මොකද්ද? සමාධිය වනාහි කුමක්ද? කුසල් සිත එකඟකම. සමාධිය අර්ථේ කුමක්ද? පඨම අධ්‍යාන, ද්විතී අධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන. සමාධියට ගෝචර කෞශල්‍ය මොකද්ද? සතර සතිපට්ඨානයි. ඔන්න ඔය සතර සතිපට්ඨානේ ළඟට සතිපට්ඨානින්නේ බොජ්ජංග පටන් ගන්නෙ. සතිපට්ඨානින් පටන් අරගෙන බොජ්ජංග ටික 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 වඩාන ඉස්සරහට යනකොට මොකද්ද වෙන්නේ? බොජ්ජංග වලින් සතර සතිපට්ඨානේ සමාධියේ ගෝචර කෞශල්‍ය, ඒක සමාධි නිමිත්ත මත පිහිටා සතර සතිපට්ඨානේ වඩනකොට ඒ සතිපට්ඨානේ ඉඳලා ඉදිරියට තියෙන බොජ්ජංග ධර්ම ටික වඩනකොට එයා එකතු වෙන්නේ ප්‍රඥාවටමයි, අවබෝධය. ඊට පස්සේ ප්‍රඥාවට කිට්ටුවෙම තියෙනවා යථාභූත ඥානයයි. ප්‍රඥාවයි යථාභූත ඥානයයි අතර මක් කරන්නද? මොකක්වත් කරන්න දෙයක් නැහැ. ඇයි? සද්ධාව ප්‍රඥාවට දුර වුණාට ප්‍රඥාව යථාභූත ඥානයට දුර නැහැ. මොකද්ද? සද්ධාව ප්‍රඥාවට දුර වුණාට ප්‍රඥාව යථාභූත ඥානයට දුර නැහැ. ඒකනේ අපි මේ ගණනය කරලා කිව්වේ. මේ කොනේ සද්ධාව, මේ පැත්තේ කොනේ ප්‍රඥාව, ළඟම යථාභූත ඥානයි. ඒ නිසා මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා යථාභූත ඥානය හදන්න මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අවබෝධ කරපු කෙනා ප්‍රතිවේධ කරගන්න මහ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ ඇත්තටම. අවබෝධ කරගත්ත කෙනා ඒ අවබෝධයේ තමා තුළ ප්‍රතිවේධ කරගන්න එච්චර අමාරුවක් නැහැ පින්වත්නි. දැන් යථාභූත ඥානයෙන් මොනවද බලන්නේ කියලා ඔයාලට ඊටාම පැහැදිලිනේ. ස්කන්ධායතන ධාතු පිළිබඳ බලනවා, ස්කන්ධ පිළිබඳ බලන්නේ නාමාන්තයේ බිඳින්න, ආයතන පිළිබඳ බලන්නේ රූපාන්තයේ බිඳින්න, නාම රූපාන්තයේ බිඳින්න. එක මිටකට අරගෙන නාම රූපාන්තයේ බිඳලා දාන්න අපි මොකද කරන්නේ? එක මිටකට අරගෙන නාම රූපාන්තයේ බිඳලා දාන්න අපි ධාතු 18 ධාතු විභාගයෙන් බලනවා. එතන මේ ඔක්කොම භාවනාවෙන් කරන්න ඕන දේවල්. නමුත් භාවනාවට මූලික වැඩපිළිවෙල තමයි සමාධියෙන් හැදෙන්නේ. දැන් අපි බලමු සමාධියෙන් පටන් අරගෙන සමාධිය මතම පිහිටා සමාධියම ඇසුරු කරගෙන බොජ්ජංග ටික වඩන්නේ කොහොමද? ඇයි බොජ්ජංග ටිකෙන් තමයි පියවරෙන් පියවරට ප්‍රඥාවට සේන්දු වෙන්න තියෙන්නේ. පින්වත්නි, මේ දුර ගමන් කිරීම ඉත අපහසුයි. සද්ධාවේ ඉඳලා ප්‍රඥාවට යන්න තියෙන දුර හරිම බරපතලයි. ඒක හරිම වැඩි. ඒක බොහොම අමාරුයි යන්න. මැදට උපකාරාර්ථයක්, අනුග්‍රහයක්, අනුබලයක් නම් ඕනමයි. නැත්තනම් මුකුත් කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි බලමු කුසල් සිතේ එකඟකම. කුසල් මෙතන ඇත්තම කුසල් සිතේ එකඟකම කියලා කියන්නේ සමාධි නිමිත්ත කියන එක. හොඳට මතක තියාගන්න. සමාධිය කියන්නේ මොකද්ද? කුසල් සිතේ ඒකාග්‍රතාවය. කුසල් සිතේ ඒකාග්‍රතාවයේ සමාධිය. එතකොට ඇයි අපිට කුසල් සිතේ ඒකාග්‍රතාවයක් වමනා කරන්නේ? කුසල් සිතේ ඒකාග්‍රතාවයක් වමනා කරන්නේ අපිට ඉස්සරහට වැඩ තියෙනවා. ඇයි? සමාධි සමාපatti කුසලතාවයේ තුලින් ගෝචර කුසලතාවයේ හදලා ප්‍රඥාවට සේන්දු වෙන්න තියෙනවා. යථාභූත ඥානයට ඊට පස්සේ නිකම්ම යන්නේ. අවබෝධයෙන් ප්‍රතිවේදයට යන්න දුර නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? සමාධි කුසලතාවය කියලා කියන්නේ මොකද්ද? කුසල් සිතේ එකඟකම. මෙතන කුසලය කියලා කියන්නේ ඇත්තටම සමාධි නිමිත්තට. සමාධි නිමිත්තට ආනාපාන සතියට උදාහරණයක් විදියට ඕගොල්ලන්ට මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලාගෙන ඉන්න පුළුවන්කම, ඒක කුසලයක්. හේතුව ඒක රාගේ උපද්දවන්නේ නෑනේ. කෙනෙක්ගේ ආස්වාස ප්‍රාස්වාසයේ දිහා ඔය පිනතුන්ලා තමන්ගෙම ආස්වාස ප්‍රාස්වාස රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ඒක රාගයට නිමිත්තකුත් නෙමෙයි, දේසයට නිමිත්තකුත් නෙමෙයි, මෝහයට නිමිත්තකුත් නෙමෙයි, ප්‍රඥප්තියට නිමිත්තකුත් නෙමෙයි. අතීතේ අරමුණු වෙන්නෙත් නැහැ. හුස්ම දිහා බලන්නකොට අතීතේ ගැන කල්පනා වෙනවද? නැහනේ. අනේ ගිය මාසේ හුස්ම ගත්තේ මෙහෙම නේද කියලා අපිට එහෙම එකක් එන්නේ නැහනේ. ඊළඟ මාසේ හුස්ම ගන්නකො දැන් අපිට හැබැයි දැන් දරුවව අරමුණුනාම අනේ කොයි විදියටද හිටියේ ඒ කාලේ මම මෙහෙම දරුව නැලෙව්වා නේද, ඉස්සරහට මට වැඩ තියෙනවා නේද, දරුව විවාහ කරලා දෙන්න තියෙනවා නේද, ආවා බීඩ කඩම් ඒ ඔක්කොම එනවා. හුස්මට එහෙම එන්නේ නැහනේ පින්වත්නි. එනිසා අපි මෙතන මේ සමාධිය කියන්නේ කුසල සිතක ඒකාග්‍රතාවය කියලා මෙතන කියන්නේ ඇත්තටම පින්වත්නි සමාධි නිමිත්තට. මේ කියන්නේ වෙන දෙයකට නෙමෙයි, සමාධි නිමිත්තට. ඒ කියන්නේ මේ ආනාපාන සතිය වගේ අර සද්දා වඩපු කෙනා ඒකයි ආනාපාන සතියම වඩන්න ඕන. සද්දා වඩාපු කෙනා ආනාපාන සතිය වගේ දේවල් වඩන්න ඕන මෙන්න මේ නිසා. දැන් ආනාපාන සතිය වඩනකොට හිතන්නකො පින්වත්නි, යම් කෙනෙක් ආනාපාන සති වඩනවා කියලා. ඒ ආනාපාන සති වඩනකොට දැන් සමාධි සමාපatti කුසලතාවේ, සමාධියේ අර්ථය මොකද්ද? පඨම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තෘතීයි ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. මෙන්න මේ ආනාපාන සති තුල එයාට ඉලක්කෙ වෙන්න ඕන පළවෙනි ධ්‍යානෙ උපදෝරණය. පළවෙනි ධ්‍යානෙ නැත්තම් සවිතක්ක, සවිචාර, විවේකජ, ප්‍රීති සුඛ, පඨම ධ්‍යානෙට අදාළ ලක්ෂණ ටිකවත් මතුවෙන්න ඕන. පළවෙනි ධ්‍යානෙම නැති වුණාට කමක් නැහැ. එතකොට මෙන්න මේක තමයි පින්වත්නි මේ පුද්ගලයාගේ සමාධිය අර්ථය. සමාධිය අර්ථය ඇති වෙන නැති වෙන ස්කන්ධ දිහා බලන එක නෙමෙයි. ඒක ප්‍රඥාව සහ යථාභූත ඥානීයටයි තියව ටිකක් මේක. සමාධිය ටිකයි තියන්නේ ඇත්තටම. සමාධිය අර්ථය තමයි පඨම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ. එතකොට සමාධිය කුසලතාවය මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? කුසල් සිත ඒකාග්‍රතාවය. ඒ කියන්නේ මොකද්ද? සති නිමිත්. ආනාපාන සතිය වඩන එක. ඒ කියන්නේ කුසල් සිත එකඟ වුණාම අතීත අනාගත වශයෙන් හිත පවතින්නේ නැහනේ. අතීත අනාගත වශයෙන් හිත නොපවතින මට්ටමට ප්‍රබල නිමිත්තක් තියෙන්න ඕන. ඒකට තමයි සති නිමිත්ත කියලත් අපි කියන්නේ ඇත්තටම. එතකොට රාගයටවත්, දේසයටවත්, මෝහයටවත්, තණ්හාවටවත් උපකාරයක් ලැබෙන්නේ නැති මට්ටමට ඔය පින්නතුන්ලාට තියෙන්න ඕන පින්වත්නි සති නිමිත්තක්. ඒක උවමනා කරනවා. ඒක තමයි ආස්වාස ප්‍රාස්වාසයේ දේශ බලන්නේ ආනාපාන සති. ඒතර හුස්ම දිහා බලාගෙන ඉන්නකොට ඉතින් අපි ආනාපාන සතිය ගැන කියාපු දේශනාවල තියෙනවානේ කොහොමද හිත සංසිඳිලා යන්නේ කියලා. එහෙම සංසිඳීමෙන් උපදිනව මොකද්ද? මේ කුසල විතර්කයේ මත හිත පවතින. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ මත හිත පවතිනවා. ඊට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මත හිත පවතිනකොට මොකද්ද වෙන්නේ? වෙන අරමුණු හිතට පැන නගින්නේ නැහැ. මේ විචාරශීලී බවක් තියෙනවා සති නිමිත්ත මත. ඊට පස්සේ අර වෙනත් සිතුවිලි පැන නගින්නේ නැති එක නිසාම යාතුල යම් උපසමයක් මතුවෙනවා ප්‍රීතියක්. ඒක පින්වත්නි කයට දැනෙන්න පටන් ගන්නවා. ආස්වාස ප්‍රාස්වාසයේ පවා සංසිඳිලා යනවා පස්සද්ධිය. මහා පුදුමාකාර විදියට ආස්වාස ප්‍රාස්වාසයේ මත එකඟ වෙච්ච සිතක් පවතිනවා ඒකාග්‍රතාවය. මෙන්න මේ ටික සංවර්ධනය වෙනකොට මේ ටික මතු වෙනකොට මේ ටික මත යාගේ හිත පිහිටනකොට යා අත්දකින්නවා පළවෙනි ධ්‍යානෙ. එතකොට සමාධිය අර්ථේ පූර්ණ අර්ථපූර්ණයින් සමාධියද? එතකොට ඇයි දැන් මෙහෙම කරන්නේ? මෙහෙම කරන්නේ පින්වත්නි ඒ පුද්ගලයාට සමාධියට ගෝචර කෞශල්‍ය කියන්නේ සතර සතිපට්ඨාන. එතන ඉඳලා අපිට තියෙන බුද්ධ ශාසනයේ නාමයෙන් කරන්න වැඩ ටික. ඔය දක්වා ටික ඉන්දියාවේ භාරතීටපු ජාටිලයෝ ආජීවකයෝ පරිබ්‍රාජකයෝ ඔක්කොම කරලා බැලුවා. ඒ කාලේ හිටපු අය. හැබැයි සතර සමාධියට ගෝචර කුසලතාවයේ කියන එක ඒගොල්ලෝ අහලා තිබ්බේ නෑ වචනේ. ඒ නිසා ඒගොල්ලන්ට සතර සතිපට්ඨාන කියන එක අද්භූත කතාවක් වුණා. එයාලා දන්නේ නැහැ හිමිකක් ගැන. ඒගොල්ලන්ට කිසිම අදහසක් නැහැ සතර සතිපට්ඨාන ගැන. නමුත් එයාලා මේ ටික කළා. හැබැයි මේ ටික කරනකොට එයාලට සතර සතිපට්ඨානයට අදාළ වැඩපිළිවෙල හම්බ නොවුනේ ඇයි? ඒගොල්ලෝ මේක කළේ සද්ධාවෙන් නෙමෙයි. අපි පටන් ගත්තේ සද්ධාවෙන්නේ. ඒ සද්ධාවෙන් පටන් ගත්තාට පස්සේ මාර්ගයයි අමාර්ගයයි පැටලෙන්නේ නැහැ. අන්න ඒකයි සද්ධාව නොවඩා ධර්මයට එන්න හොඳ නැත්තේ. මාර්ගයේ යමාර්ගයේ පැටලෙනවා. දැන් ඒ කාලේ මිනිසුන්ට සද්ධාව වඩන එකක් තිබෙන්නේ සම්බුදුරජාණන් වහන්සේ ගැන යාළට කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. ඒගොල්ලෝ නමුත් අර ආචාර පරම්පරාවෙන් එන යම් කිසි ආකාරයක අධ්‍යාත්මික ප්‍රවේශයක් අද්දේක ඇතර මේගොල්ලෝ පළවෙනි ධානය ආදී උපදව ගත්තා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට ආලාර කාලා මුද්දකරාම් පුත්ත ළඟට යනකොටත් ඒගොල්ලෝ අරූපාවචර ධානවල හිටපු අය. ඒත් නමුත් ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ. මොකද්ද දැනන් හිටියේ නැත්තේ? ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ සමාධියට ගෝචර කෞශල්‍යයක් තියෙනවා. සතර සතිපට්ඨානෙ නම් ගෝචර කුසලතාවයක් තියෙනවා. ඒකෙන් ප්‍රඥාව දක්වාම පියවරෙන් පියවරට අඩි 7කින් ඉස්සරහට යන්න ඕන. සප්ත බොජ්ජංග ටික වඩන්න ඕනේ. ඒගොල්ලෝ ඒක දැනන් හිටියේ නැහැ. එතකොට දැන් සතර සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? පින්වත්නි මේ විදියට එයා තුල අර සවිතක්ක සවිචාර විවේකජ පීති සුඛ මින් මේ ලක්ෂණ මතුවෙනකොට එයාගේ හිත තුල දුර්වල වෙනවා ලක්ෂණ ටික. මොනවද? නීවරණ ටික. නීවරණ ටික කඩාගෙන වැටෙනවා. පින්වත්නි විතර්කය, ਵਿਚාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවයේ හිත තුල පැන නගිනකොට නීවරණ ටික කඩාගෙන වැටෙනවා. දැන් මෙන්න සතර සතිපට්ඨානේ ගෝචර කුසලතාවය කියන්නේ මෙන්න මේ ටික. මෙයලා බුද්ධ කාලේ දැනන් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේකින් හැර මේකේ ආවේ නැහැ එළියට කාගෙන්වත්. දැන් මොකද කරන්නේ? දැන් යා කරන්නේ අර විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්වයාගේ අත්දැකීම. හැබැයි මේ අත්දැකීම ඇතුළේ අරුම පුදුම මානසික තත්ත්වයක් තියෙනවා. මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ නැහැ. දැන් මෙන්න මේ ටික තමයි සතර සතිපට්ඨානින් විමසන්නේ. මොකද්ද? මිදුණු සිත සහ නොමිදුණු සිත. මිදුණු සිත මොකද්ද? මේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත සිත උපදිනකොට යාගේ සිත මිදිලා. මොනවයින්ද මිදිලා තියෙන්නේ? කාමච්ඡන්දයෙන් මිදිලා, ව්‍යාපාදයෙන් මිදිලා, ස්ථිරව මිදිලාද? නෑ නෑ, භාවනා කරනකම් මිදිලායි තියි. මෙන්න මේ මිදුණු සිතද නොමිදුණු සිතද විදර්ශනා මිදුණු සිතද නොමිදුණු සිතද ඇති වෙනවා නැති වෙනවා කියලා බලන්න පටන් ගන්නවා. නොමිදුණු සිත කියන්නේ භාවනාවට වාඩි වෙන කලින් තිබ්බ මට්ටමක්. මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාදේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහිත. ඒ උද්දච්ච කුක්කුච්චේ තියෙන නිසානේ භාවනා කරන්න මැලි වෙලා යන්නේ, කම්මැලි හිතෙන්නේ, මහා එපා වෙන්නේ භාවනා කරන එක. කරදරයි වගේ දැනෙන්නේ භාවනා කරන එක. ඒ පින්වත්නි උද්දච්ච කුක්කුච්චේ හැම නිසානේ, තීන මිද්දේ නිසානේ හැම වෙන්නේ. නමුත් භාවනාවට කලින් තිබ්බ තත්ත්වයක්. ඒ තත්ත්වය මොකද්ද? නොමිදුණු සිත. භාවනාවේ දීපදුණු සිත, මිදුණු සිත. ස්ථිරව මිදුණු සිතද? නෑ, తాවකාලිකවයි මිදිලා තියෙන්නේ. තදංග ප්‍රහාණයක් තියෙන්නේ. උන් ඔය සිත් දෙක යා සතර සතිපට්ඨානින් බලනවා. කොහමද? මිදුණු සිතත් කලින් තිබ්බ නොමිදුණු සිතක්. ඒක ඇති වෙලා නැති වෙලා ගියා. ඒක නැති වෙනකොටම දැන් ඉපදුනා මිදුණු සිතක්. කාමච්ඡන්දේ මිදුණු සිතක්, ව්‍යාපාදේ මිදුණු සිතක් ඉපදුනා. මේ මිදුණු සිතක් දැන් ඇති වෙලා නැති වෙලා යනවා. ඔන්න ඕක තමයි නොමිදුණු සිත සහ මිදුණු සිත තමයි බලන්නේ. හැබැයි මිදුණු සිත බලන්න නම් මිදීම පිණිස සමාධි නිමිත්ත පාවිච්චි කරලා යම් ආනාපාන සතිය සෑහෙන දුරක් එයාට යන්න වෙනවා. මේවා කරන්න වෙන්නේ ආනාපාන සතිය දුරක් කාපු මිනිහෙකුට. හැර මේ එහෙනම් මතක තියාගන්න, මේ බණ හරියන්නේ නැහැ භාවනා නොකරන කෙනෙකුට. ඇයි? මේ මිදුණු සිතේ අත්දැකීම තුල තමයි සතර සතිපට්ඨානෙන් ජවයේ ගන්න ඕන. එතකොට යා නොමිදුණු සිත විදර්ශනා කරන්නේ කොහොමද? ඒක අතීතේ නොමිදුණු සිතක් තිබ්බා, ඒක නිරුද්ධයි. දැන් මිදුණු සිතක් තිනවා, ඒකත් නිරුද්ධයි කියලා ඒ සිත් දෙක බලනවා. එහෙම බලනකොට එයාට නීවරණ ටික පේනවා නොමිදුණු සිත විදියට, මේ ධානාංග ටික පේනවා මිදුණු සිත විදියට. මොන වගේද මිඳිලා තියෙන්නේ? අර නීවරණ වලින්, සුපුරුදු පරණ සසර වඩාගෙන ආපු නීවරණ වලින් සිත මිදී පවතිනවා. ඉතින් මෙන්න මේ විදියට බලනකොට ඒ බැල්මයිති ගෝචර කෞශල්‍යට. ඒක තමයි සතර සතිපට්ඨානෙන් උදව්ව ගත්තා කියන්නේ. ඔතනින් එහාට දැන් අර තියෙන්නේ බොජ්ජංග ටික වඩාන යන. මොකද්ද දෙවෙනි එක? දෙවෙනි එක තමයි ධම්මවිජේ බොජ්ජංගේ. ධම්මවිජේ බොජ්ජංගේ දකිනවා අනේ මේ නීවරණ ටිකම දුක විදියට දකිනවා. නීවරණ ටිකම දුක විදියට දකිනවා. එතකොට එයාට ඇයි නීවරණ සාගතකම ඇතුලේ එයාට තිබ්බට වඩා බොහොම සහනදායිකමක් නී මිදුණු සිතක තියෙන්නේ? මේ නොමිදුණු සිත කියන්නේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගේ පැවැත්ම කියලා කියන්නේ මහා දුකක් විදියට දකින්න ගන්නවා. දුක් සමුදය මොකද්ද? නීවරණ වලට අදාළ මූලික විතර්ක තමන්ගේ සිත පැන නගින එක. නීවරණ වලට අදාළ මූලික නාම සංස්කාර පැන නගින එක දුකේ සමුදය විදියට දකිනවා. ඒ නාම සංස්කාර අනුව මානසිකාරයේ නොපවතින තැනක නීවරණ නිරුද්ධ වී යන ආකාරය නිරෝධයේ විදියට දකින එක තමයි ධම්මවිජේ බොජ්ජංගේ. එතකොට විරිය සම්බොජ්ජංගේ කියන්නේ නීවරණ ටික අකුසලයේ විදියට දකිනවා, විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ටික කුසලයේ විදියට දකිනවා. දැන් අර පටන් ගත්ත සමාධියේ ඉඳලා තමයි දැන් ඉස්සරහට යන්නේ. එතනින් අලුත් අලුත් ඒවා මුකුත් බලන්නේ නැහැ ඇත්තටම. අලුතෙන් මුකුත් කරන්න නැහැ. එතනින් එහාට යන්නයි තියෙන්නේ. මොකද්ද? කුසලයේ විදියට දකිනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත తত্ত্বය, අකුසලයේ විදියට දකිනවා නීවරණ ටික. එතකොට දැන් කුසලා කුසලතාවයේ දකින්නකොට එයාට ඒ දැක්ම ඇතුලේ අර පළවෙනි ධ්‍යානයේ වගේ තත්ත්වයක් තුල මිදුණු සිතක ප්‍රීතියක් තිබ්බනම් ඒක දෙගුණ තෙගුණ වෙනවා, 10-15 ගුණයකින් වැඩි වෙන්න ගන්නවා. ඒක ප්‍රීති බොජ්ජංගේ. ඒ වෙනඳන් තවදුරට මේ විදිහට බල බලා ඉන්නකොට තවදුරටත් කාය පස්සද්දී උපදිනවා. තවදුරට නිකන් පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. නිකන් මෙන්නේ නැ මම මෙතන නම් මගේ කය නැ මේ මම එක්කෝ මේ ගැම් මොකක් හරි මමට මේ මගේ ඇඟට මොකක් හරි වෙලාද දන්නේ නැ මොකක් හරි මේක අරහත් වේවද්ද දන්නේ නැ කියලා ඒ දැනෙන මට්ටමේ කාය පස්සද්දි උපදිනවා පස්සද්දි සම්බොජ්ජංගේ. එතකොට පින්වත්නි අර කුසල් සිතේ ඒකාග්‍රතාවේ ප්‍රබලෝ පිහිටනවා සමාධි සම්බොජ්ජංගේ. එතනින් ඒ ශ්‍රාවකයා ඒ සියල්ලම පිළිබඳ උපේක්ෂා සාගත වෙනකොට එයා ප්‍රඥාවට සේන්දු වෙනවා. ප්‍රඥාවට සේඳුණා. දැන් එයා තුළ දැන් මේ විදියට බොජ්ජංග ටික වැඩුණු සිත තියෙනවනේ. ඒ සිතම අනිත්‍යයි 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 කියලා බලනකොට ජවන පඤ්ඤා, අනිච්චානුපස්සනා, භාවිතා බෞලීකතා, ජවන පඤ්ඤම් පරිපූර්ණ. ධ්‍යාන ටික, ඒ කියන්නේ පින්වත්නි මේ බොජ්ජංග ටික අත්දකපු සිතම අනිත්‍යයි කියලායි බලන්නේ. ඒකයි කිව්වේ. එතකොට ජවන ප්‍රඥාව මෝරනවා. ඒ ජවන ප්‍රඥාව මෝරනකොට එතනදී එක මිටකට අරගෙන මේ විදියට දැනෙන මට්ටමේ නාම රූප ටික පින්වත්නි එයා ඒ නාම රූප ටික පිළිබඳ එයාට අනිච්චානුපස්සී විහරණයකින් බලනකොට ස්කන්ධ වශයෙන් විභාග කරලා බලනවා, ආයතන වශයෙන් විභාග කරලා බලනවා, ධාතු වශයෙන් විභාග කරලා බලනකොට ස්කන්ධ නාම රූප ධර්මයන් ගැන සියුම්ම පවතින කෙලෙස් ටික සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. ඒක යථාභූත ඥානයට අයිති. එතකොට මොකද්ද මේ අපි සමස්ත කතාව? සද්ධාව ඕනමයි. සද්ධාව ප්‍රඥාවට දුර නිසා සමාධිය ඕන. සමාධිය කියන්නේ කුසල් සිත එකඟතාවය, කියන්නේ සමාධි නිමිත්ත. සමාධියේ ගෝච මේ ඊට පස්සේ සමාධි අර්ථය යටත් පිරිසෙන් මේ පඨම අධ්‍යාන, ද්විතී අධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන උපදවන එක. ඒක ගෝචර කුසලතාවේ සතර සතිපට්ඨාන. එතනින් පටන් අරගෙන මේ සමාධි ලක්ෂණ ඇතුළෙන්ම තමයි කුසලා කුසලතාවේ විමස විමස උඩට ගිහින් බොජ්ජංග ටික අවසානයට වඩාගෙන යනකොට ප්‍රඥාව, ප්‍රඥාවෙන් සමා මිද්‍ය වඩපු බොජ්ජංග ධර්ම වැඩුණු සිතම අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනකොට ජවන ප්‍රඥාව ඒ විදිහට විමසා බැලීම ඇතුළේ යා නාම රූප විභාග කරලා සමාධිමත් සිතකින් බැලුවොත් එහෙම නාමාන්තයේ බිඳිලා යනවා ස්කන්ධ විදර්ශනා කිරීමෙන්, රූපාන්තයේ බිඳිලා යනවා ආයතන විදර්ශනා කිරීමෙන්, නාම රූප කියන අන්තේ නාම රූපයන් මත හිත සිවුම්ම පවතින කෙලස් තියෙනවා නම් ඒ ටික කැඩලා යනවා අටලොස් ධාතු විභාගයේ විදර්ශනා කිරීම. එතකොට යා යථාභූත ඥානෙ කූට ප්‍රාප්තියට පැමිණින්නේ. ඒ කියන්නේ මේ කියන්නේ අරහත්ත්වයේ දක්වා කතාවක්. හැබැයි මේ විදියට බැලුවොත් සෝවාන් වෙන එක නම් අමාරු දෙයක් නෙමෙයි පින්වත්නි. හැබැයි මෙහෙම වඩන්โดට
මෙහෙම වඩාගෙන යනකොට අඩුවක් තිබ්බොත් ඒ අඩුව පින්වත් කිසිම ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. මෙහෙම වඩාගෙන යනකොට යා යාගේ අත්දැකීමක් කරගත්තොත් මේ தত্ত্বය පින්වත්නි බලාගෙන ඉදදී අඩුපාඩු ටික හදන්න පුළුවන්. එබඳු ආකාරයක දර්ශන කුසලතාවයක් පිණිස මේ පින්නතුන්ලා සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වය පින්වත් දමිත් එන්නකෝන් මැතිතුමන්, සුදර්ශනී හරස්කම මැතිණිය, සුජීව කුමාරප්පෙරුම මැතිතුමන් සහ ප්‍රියදර්ශනී කුමාරප්පෙරුම මැතිණිය ඇතුළු පින්තුන් දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ දේශනා සාරගර්භය ඇතර මේවා ටිකක් පුරුදු කරගෙන ගියාන කෙනෙකුට තමයි ඇහැට කඳුලක් උණන්නේ. අනේ මේක කොච්චර ලස්සන පාඩමක්ද, මේකෙන් මට නම් මේ මගේ කෙලෙස් අරුබුදේ සමනය කරන්න පුළුවන් නේද කියලා මහ පුදුමාකාර සංසිඳීමක් එයා තුළ හට ගන්නවා. එතකොට ඒ පින්තුන්ට විශාල යහපතක් ඒක. එනිසා අද දායකත්වයේගෙන කටයුතු කරපු මේ පින්තුන් සියලු දෙනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් මේ ධර්ම මාර්ගයේ පූර්ණී කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ලක්වාසී ලෝකවාසී සියලු පූජනීය මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒ සියලුම දෙනාට මේ කුසලානි සංස ධර්මයන් නිවන් පිණිසම බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දමිත් එන්නකෝන් මහත්මා, සුජීව මහත්මා ඇතුළු පින්තුන්ට මේ ගෞතම බුදුසසුනේදීම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට මේ දේශනා මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවගේම මේ පිනතුන් නමින් මිය පරලෝගියා වූ අර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට දනුමෝදන් වේවා. ඥාතීන්ගේ භවය සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා. සියලු ඥාතීන්ට ජාත්‍යාදී දුක්වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් අමා නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශඛයෝ නිබ්බානං.